Thank you. Order, please. I wish to announce that the South cordially welcomes His Excellency Ranjit Singh Zandu, the High Commissioner of India, and other diplomatic officials from the High Commissioner of India and Sri Lanka, now present at the Speaker's Gallery. Garu Mantri Varuni, the September Visivanijana Paji Parliament to Katripin the Karak Sabaveji, Tirnekal Paraji, Srimat Mahatma Gandhi Tumagi, Kasi Panaswani Janmajina Samaruma, Smarne Kerima, Sri Lanka Parliament to Rastak, Imahat Bagyak Se Salakami. Upper Asalasi Mitraton India in Bihu Stress Naiku, Mahatma Gandhi Srimatange Satya, Savin Savadi and Mulika. Mano Pratipati Perajari Karaga Darshane, who located me Yahapat Magapinima Bau, Nuanumanai. India V. Pia and Gauranam in Pidumulat Mahatma Gandhi Tuma, Satya Abodi Turim, Pujilat Vimukti Labim Rahiba Pinwa Jiming, Abihinsa Vajes, Satya Mulkaragana, Bharate Nidas Viapar Nirantaring Sahajakan Ladi. Abihinsa Vajay Pia and Rizavilat Mahatma Gandhi Tuma, Swadeshiat Piagi Kerima, Sijitar Pinwa Jiming. මුල් ලෝකයටම ආදර්ශක වූ බව සඳහන් කරන කැමැත් වෙනු. මෙම සියලු කාරණා එකතු කරමින් මෙම අවස්ථාවේදී මෙම විශේෂ විවාදය ආරම්භ කරන ලෙස ගරු අග්‍රාමාත්‍යතුමාට මා ආරාධනා කර සිටිනවා. Honorable Prime Minister.
Honorable Speaker, I move that this Parliament resolves to commemorate the 150th birth anniversary of the late Mahatma Gandhi, who spearheaded the independence movement of India through his nonviolent campaign, which was a forerunner of several similar movements throughout the world, particularly in South Asia, including our own country. Mahatma Gandhi is shared by all of us. Though he is known for leading the freedom struggle in India, his influence was such that it immediately influenced the countries around India, such as Sri Lanka. But then, as his fame spread, it has today engulfed, covered the whole world, where nonviolence and democratic movements of protest have taken over from violence. And some of the biggest changes, revolutionary changes made in the last four or five decades has been due to the campaigns of Gandhi, which were copied by people elsewhere. Mahatma Gandhi, Honorable Speaker, is known as the icon of nonviolence. What did he preach? He preached, first and foremost, ahimsa, nonviolence. Achieve your objective through nonviolence. The means of achieving object through nonviolence was satyagraha, the fight for truth. And his object for India was Swaraj. That was the Mahatma Gandhi nonviolence. Firstly, don't commit any violent act. Refrain from violence. He has stopped some of his mass campaigns when people resorted to violence. And his force was satyagraha, the truth force. What did it mean? It meant mobilizing large numbers of people to whom truth was the objective, mobilizing a large number of people to indulge in nonviolence activity. And that nonviolent activity was to be the change agent. To Gandhi was actually, the Gandhi utilized these means of nonviolence to achieve his main objective, Swaraj. But for him, Swaraj meant not merely political independence, but self-sufficiency of reviving the villagers in India. So midst a 20th century, when one world war was over and the armaments not seen before were available when large empires were created. There were revolutions such as the Soviet revolutions. Gandhi used the simple weapon. And what did he say? Yes, I can see that in the midst of death, life persists. In the midst of untruth, the truth persists. In the midst of darkness, light persists. That is his confidence that he gave the people of India. A confidence which others copied from the people of India as they struggled to win their freedom. Gandhi, as I said, is the icon of nonviolence. But he was more than that. He was a political strategist who created nonviolence and who enshrined nonviolence as a means of achieving objective. His mentor in Indian politics was Gopal Krishnan Gokhale. He was a mentor not only to Gandhi, but he was copied by Jinnah. He was copied by F.R. Sirisena and the leaders of Sri Lanka. But Gopal Krishnan Gokhale advocated his freedom struggle within the constitutional framework. Gandhi realized to free India, you have to mobilize the masses. And you have to use the legal framework as your tool. So what Gandhi actually did was to mobilize the people. He actually, I could call him an extraordinary political strategist who challenged the largest empire of the world, not with the armies, not with the Royal Navy, the largest fleet in the world, not with the Royal Air Force, but with the poor people of India. Through Satyagraha, he declared Purna Swaraj on 26th of January 1930, what is called the India Day or the Republic Day in India. And to prove it, he did a very simple act. A handful of people started walking to Dandi where they made salt in defiance of the British laws. By the time he reached his goal, there were 60,000 people marching with him. And he went to the shores, he made salt, and he gave himself up. He went voluntarily to prison, followed by a large number of elite of India. And within villages, people found different ways to protest. Don't pay taxes, don't cooperate, leave your employment in the British Empire. He took the British Empire on at one of his strongest points, that is, its economy. Gandhi realized that the Industrial Revolution created the United Kingdom, because the United Kingdom started as the first manufacturer of textiles, and they started exporting textiles to the empires. And that was a very easy measure they could do. In our part of the world, the traditional dress was really the undress, or you wore very little clothing. So you came along, you took over the colony, you passed a law, obscenity, of indecent exposure, and then you were able to clad hundreds of millions of people. 25% of the world was clad in British clothing. So he did not say to go naked. He said, wear your traditional dress, but give up the British cloth, set fire to your British cloth, make your cloth in India, and wear the clothes themselves. He wore traditional dress of peasant. Others preferred to wear Indian national dress, which they devised. But the main purpose was to deprive the British economy of one of its sources of income. As people gave up British manufactured goods, that also affected the British economy. So it became a political weapon, it became an economic weapon. At times, India became ungovernable. And then you had the round table conferences where Indians started making progress. Sometimes we wonder what would have happened if India, like Sri Lanka, had universal franchise in 1931. As some of our leaders said, we received 7/10 of what we wanted. But India had to go through a difficult time. Finally, Gandhi was a person who brought about change. Not only did he bring about change, he was overcome by change. The last phase of his life saw World War II, fighting in the Far East and in Asia. But nevertheless, after the war was over, after the British Empire had won, they did not have the complete strength or the ability to control their Indian Empire. The consciousness that Gandhi had raised was such that the British had no option but to give independence to India. But that independent India was away from Gandhi's thinking of having one common unit. It came in two. It was accompanied by violence which distressed Gandhi. And Gandhi's life was cut short by the same violence. So here we have a person whose influence was felt, has changed this part of the world. It was followed by Martin Luther King in the United States. It has been followed in many other parts of the world. He's a person without a Nobel Peace Prize. But the Peace Prize he's given us is far bigger than the Nobel Peace Prize. Ahimsa, non-violence, and satyagraha. Those are the forces he left behind. The India of today may not be the India that Gandhi ideals strove for. Modernization brings its own changes. So all of Gandhi's ideas could not be accommodated in a modern state, just as much as at the other extreme was China. The peasants' revolution in China or Mao Zedong is not what you find today in China. These are vast countries, economies, and India will become one of the greatest economies of the world. They say the second largest economy will be India. A modern state is being built up. Then what is it that Gandhi has left us? Gandhism has imbued democracy and enshrined nonviolence in democracy. You need not have revolutions like the French Revolution to insist on democracies or the American War of Independence. Gandhi's ideals and democracy are today interwoven, and those democratic changes can be got by peaceful means. That is the lasting contribution that Mahatma Gandhi has made to democracy and the rule of law. But in a bigger sense, he has preached nonviolence, and that is relevant to the world today, much more relevant than even in his time. So, Mr. Speaker, on behalf of the House, I would like to mark here the gratitude that the people of Sri Lanka have to Mahatma Gandhi when we commemorate the 150th anniversary of his birth.
Thank you, Honourable Prime Minister. Now the Leader of the Opposition, Mr. Sambandan, to second the motion.
Thank you, Mr. Speaker. It is with a great deal of humility, sir, that I rise today to say a few words on this motion moved by the Prime Minister commemorating the 150th birth anniversary of Mahatma Gandhi, perhaps the noblest human being who traversed the earth in the past several centuries. The country of his birth, India, was under foreign rule. He was convinced that the Indian people should receive independence and rule themselves. He organized several movements to achieve this objective. The non-cooperation movement. He took the view that the Indian people, if they refused to cooperate with the British rulers, the British would not be able to rule them. The objective of this movement was to make the British people, British rulers, lose control of India. This was the non-violent movement based upon Ahimsa, Satyagraha, the truth, and civil disobedience. An illustration of the civil disobedience movement was the Salt Satyagraha, the Dandi March, designed to resist taxation and British monopoly over salt. He convinced the people that power lay with them, and if they engaged in non-violent civil disobedience, they would emerge victorious and independent. That the British would wilt in the face of such resistance. And the British did wilt and realize that India could no longer be ruled against the will of the Indian people. Then there was a Quit India movement. He called upon the British to quit India. He told the British in no uncertain terms that they had no business to be in India, that rule of India must be left in Indian hands. The conservative government under Winston Churchill attempted to resist his demand. The defeat of the conservative government and the election of the Labour government in the mid-40s somewhat changed British attitude and resulted in roundtable conferences and negotiations that led to independence of India. Before Mahatma Gandhi started his satyagraha in India, his civil disobedience in India, based on Ahimsa, he was a young lawyer practicing in South Africa. And as a young lawyer, when he practiced in South Africa, he led the Indian people and the South African people against apartheid. There was one incident that happened in South Africa which attracted the attention of the whole world. And that was when Gandhi defied apartheid and traveled on a train in which a compartment had been reserved for the whites in that compartment. Defying white British rule, white South African rule. Result being that Mahatma Gandhi was pulled out of the compartment and thrown onto the pavement. I remember, sir, listening to a speech made by President Barack Obama of the United States some years ago, shortly after he assumed office as President of the United States, at a joint session of the Indian Parliament, the Lok Sabha and the Rajya Sabha, when President Barack Obama said, "My journey to the White House commenced on the day Mahatma Gandhi was thrown out of that train in which he was seated in a compartment meant for whites. That was the day on which my journey to White House commenced." So really, sir, Mahatma Gandhi's influence was not merely in India,
Mahatma Gandhi's influence was all over the world. And Mahatma Gandhi was a person who I think was largely responsible for many countries in Asia achieving independence, including Sri Lanka. And we must all be grateful to this great son of India for the concept of nonviolence, ahimsa, satyagraha, truth and civil disobedience, which he introduced into the thinking of ordinary people as an instrument to fight injustice, inequality, and subservience. He also so united India. He unified India. India is a large country, currently with a population of 1,200,000 people. There are both large states and small states in India. He preserved their identity. Every Indian, whether he was a Bengali, a Punjabi, or a Telugu, or a Malayali, or a Tamil, first called himself an Indian. Mahatma Gandhi united them. Mahatma Gandhi unified India and made India one country in which the Indian people lived with self-respect, which belonged to the Indian people. Their own identities, individual identities came thereafter. He was responsible for ensuring, as the Prime Minister said, that there was every effort made, not merely to achieve political independence, but to bring about self-sufficiency for the people of India. I think Mahatma Gandhi played a big role in regard to that matter, and he also played a big role in uniting India, keeping India together, not merely by recognizing linguistic identity and carving out states on the basis of linguistic identity, but ensuring that its linguistic identity did not in any way surpass the Indian identity. While preserving the Indian identity, he ensured that all Indians, with their own languages, their own culture, their own civilization, their own history, were able to preserve their independence, their individuality, their identity in their own states. This was a great contribution that Mahatma Gandhi paid to the service, great service that he rendered to the Indian people. I might mention, sir, thinking of our own country and the situation in our own country, I have often thought that in 1977, when there was a UNP government elected under President G.R. Jayawardenep, and we ourselves had come to Parliament in large numbers from the north and the east of this country, we could have averted an armed struggle in this country if we had resorted to satyagraha, civil disobedience, and ahimsa on the lines of what Gandhiji taught us. I think it was a grave mistake that in 1977, we, the Tamil members of Parliament, were elected very substantially to Parliament from the North and the East. We won all the seats in the North and the East, except one seat, which we lost by a few hundred votes. If we had launched a satyagraha campaign against the Sri Lankan government on the basis of ahimsa, on the basis of satyagraha, truth, and civil disobedience, we could have averted an armed struggle and won our own self-rule in our areas without violence. I think it was a mistake that we did not engage in such a course of action. It is my hope that we will never have violence in this country again. that will abide by the teachings of Mahatma Gandhi. And if the government fails to deliver on its commitment to find an adequate solution to the national question, the Tamil people, instead of resorting to violence, will resort to satyagraha, will resort to ahimsa, on the basis of truth, on the basis of civil disobedience, to win their rights. I think, sir, I thank the Prime Minister and the government for introducing this motion today in Parliament and giving us an opportunity of paying our respects, our highest regard to the late Mahatma Gandhi, who not merely influenced the course of events in India, but who influenced the course of events in the whole world. I thank you, sir.
Thank you, Honourable Leader of the Opposition. Chief Government Whip, Honourable Gayanthi Karunathilaka.
Garu Kathanayaka Tumani, Mahabharateta Ayome Nayakathyak Labhadun, Yuga Purusheku Menma Uttaraitara Manava Vadiyaku Vu, Mahatma Gandhi Tuman Piribandhava, Me Uttaraitara Sabhave, Vachanaswalpaya Prakasakaranta Labhima, Malada Bhagyak Kotaiman Salakan. Garu Kathanayaka Tumani, ඉන්දියාව බිහි කරපු ශ්‍රේෂ්ඨ යුග පුරුෂයන් ලෝක ඉතිහාසයේ සුවිසල් පරාසයක සිය යසෝරාවිය සටහන් කරලා තියෙනවා. තිලෝගුරු බුදු පියාණන් වහන්සේ මෞර්ය වංශයේ ධර්මාශෝක අධිරාජ්‍ය, මොගල් රාජවංශයේ මහා අක්බර් අධිරාජ්‍ය වැනි ශ්‍රේෂ්ඨයින්ගේ කුලකයට ඇතුළත් වන 20 වෙන සියවසේ අසමසම මිනිසා වන මහත්මා ගාන්ධිතුමා ඒ අතරත් විශේෂ පුජ්‍යලේ. ඒ තමයි හැම තරාතිරමකම හැම ආගමකම හැම සංස්කෘතියකම ඒ ජනතාවගේ ආදරයට ගෞරවයට එතුමා පාත්‍ර වීම. කරු කතානායකතුමනි, දහස් ගණන් ආගම්වලින් සමන්විත ඉන්දියාවේ ඒ සකලවිධ ආගම්වලින් කියා දුන්නු මනුෂ්‍යත්වය එක් පුජ්‍යලේකු විසින් එක් තැනකට ගොනු කළා නම් ඒ පුජ්‍යලයා වෙන කවුරුවත් නොවෙයි, අද අපි ගෞරවයෙන් සිහිපත් කරන මහත්මා ගාන්ධිතුමත් සබර්මර්ති ආශ්‍රමයක් බව මම කියන්නට කැමැති. ගරු කතානායකතුමනි, මහත්මා ගාන්ධිතුමා බොහෝ විට ප්‍රකට වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව ශ්‍රේෂ්ඨ අවිහිංසාවාදී සටනක් දියත් කරපු යුග පුරුෂයෙක් විදියටයි. නමුත් කතානායකතුමනි, උතුමාකාර පන්තිභේදයක් විවිධත්වයක් සහිත සංස්කෘතික සම්මිශ්‍රණයක් තිබුණු භාරතීය දේශයට විවිධත්වයේ මැද සහජීවනයෙන් ජීවත් වීමේ ශ්‍රේෂ්ඨ පාඩම කියා දුන්නේ මහත්මා ගාන්ධිතුමයි. එතුමා කියා දුන් ඒ පාඩම ඉන්දියාවට පමණක් නොවේ, මුළු ලෝකයටම සදාතනික පාඩමක් කරගත හැකියි මම විශ්වාස කරනවා. ගරු කතානායකතුමනි, මහා භාරතයට නිදහස උරුම කර දුන් වීරෝධාර සටනේදී මහත්මා ගාන්ධිතුමා සතුව පැවති ආයුධ ගැන අපි කල්පනා කරලා බැලුවොත්, එතුමා සතුව පැවතියේ අවිහිංසාවාදී ආයුධ පමණයි. ලෝකයේ හැම ආගමකම මේ යථාර්ථය පෙන්වලා දීලා තිබුණත් අවාසනාවකට බොහෝ විට ලෝකයේ පාවිච්චි කළේ හිංසාවාදී ආයුධ පමණයි. නමුත් ඉවසීම, අවිහිංසාව, සංසුන් බව සහ නොපසුබස්නා වීරය මේ සියල්ලටම වඩා තියුණු අවිබව ලෝකයට කියා දුන් අවිහිංසාවාදී නායකයා මහත්මා ගාන්ධිතුමා බව එතුමාගේ 150 වෙනි ජන්ම සම්වත්සරයේ සමරන මේ අවස්ථාවේදීත් අපි ගෞරවයෙන් සිහිපත් කළ යුතුව තිබෙනවා. ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකාවේ අපි රටක් ලෙස මහාභාරතයෙන් බොහෝ දේ උරුම කරගෙන තිබෙනවා. බුදු දහම වැනි ශ්‍රේෂ්ඨ ආගමක්, බ්‍රාහ්මීය අක්ෂර කලාවක්, මෞර්ය රාජ පදවි ප්‍රාප්ති සම්ප්‍රදායක්, උඩරට පහතරට නැටුම් කලාවට පදනම සපයන කොහොඹා කංකාරිය, දෙවොල් මඩු වැනි ශාන්ති කර්මත්, භාරතීය සංගීතය වගේම කැටයම් හා මූර්ති කලාවනුත් අපි ඉන්දියාවෙන් දායාද කරගෙන ශ්‍රී ලාංකික මුහුණුවරකට සකසා ගත්තා. ඒ නිසාම භාරත දේශය ගැන ශ්‍රී ලංකාවේ අපට තිබෙන්නේ ඉතාමත්ම ගෞරවාන්විත හැඟීමක්. කථානායකතුමනි, මහත්මා ගාන්ධිතුමන් අනුගමනය කරපු නිදහස් සටන් ක්‍රමෝපායන් අපට ගුරුකොට ගැනීමටත් හැකි වුණා වගේම අපි තව බොහෝ දේ මහත්මා ගාන්ධි චරිතයෙන් ඉගෙන ගත යුතුව තිබෙන බවයි වර්තමානය අපට කියාපාන්නේ. ගරු කථානායකතුමනි, ගාන්ධිතුමා කිසිම විටක දේශකයෙක් පමණක් වුණේ නෑ. එතුමා මුලින්ම ආදර්ශයේ සපේලා ඒ අනුගමනය කරන්න තම අනුගාමිකයන්ට ඉඩ සැලසුව පරමාදර්ශී නායකයෙක්. ජනනායකයෙක් විදියට එතුමාගේ ජීවිතයේ මමත්වය පිළිබඳව, ආත්මාර්ථය පිළිබඳව අබමල් රේණුවකවත් හැඟීමක් තිබුණේ නැති බවත් අපිට පැහැදිලිව දකින්න තිබෙනවා. සමාජයට ශ්‍රේෂ්ඨ ජයග්‍රහණ ලබා දුන් එතුමන් ගත කළේ සැපවත් ජීවිතයක් නෙමෙයි. ඉතාම කර්කශ අල්පේච්ඡ ජීවිතයක් තමයි ගාන්ධිතුමා ගත කළේ. සාම්ප්‍රදායික ප්‍රභු ඇඳුම් පවා අතහැරලා කාදි රෙද්දෙන් මහපූ දෝතිය ඇඳ සිටි එතුමන් ලෝක ඉතිහාසයේ අද්විතීය පුජ්‍යල සංකේතයක්. ඒ වගේම ගරු කථානායකතුමනි, එතුමාගේ සටන් ව්‍යාපාරයේ ගමන් සගයන් වුණේ ඉන්දියාවේ පීඩිත ජනතාවයි. නුහුරු නුපුරුදු අවිහිංසාවාදී සටනක් සඳහා මේ ජනතාව පෙළගැස්සූ බලය මොකද්ද කියලා අවබෝධ කරගන්න ලෝකෙට තව බොහෝ කලක් යයි කියලත් මං කල්පනා කරනවා. ගරු කථානායකතුමනි, එතුමා තුළ තිබිච්ච ඒ සුවිශේෂී බලය අන් කිසිවක් නොවේ සත්‍යගරුක බවයි. මහත්මා ගාන්ධිතුමාගේම වචනවලින් එතුමා පැවසුවේ, දෙවියන් සොයා ගිය ඒ දුෂ්කර චාරිකාවේදී මට හමුණු දෙවියන් අන් කිසිවෙක් නොවේ සත්‍යයි කියලයි එතුමා හැම විටම ප්‍රකාශ කරේ. එම නිසා සත්‍යවාදී වීම, දේවත්වේලා සලකපු මේ උදාර සුවිශේෂී සම්භාවනීය භාරත ජනතා පුත්‍රයාගේ 150 වැනි ජන්ම සංවත්සරයේ සමරමින් අපේ පාර්ලිමේන්තුවේ මේ ඇතිකරන කතිකාව ඒ යුග පුරුෂයාට කරන උපහාරයක් මෙන්ම අපේ කිට්ටුවන්තම බලවත් අසල්වාසී භාරත ජනතාවට කරන ගෞරවයක් ලෙසත් මම සඳහන් කරන්නට කැමැති. එම නිසා ගරු අග්‍රාමාත්‍යතුමා විසින් මේ වැදගත් සභාවට මේ වැදගත් කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කරන වෙලාවේ අපි අපේ අදහස් එයට එකතු කරමින් මහත්මා ගාන්ධිතුමාගේ ජන්මදිනය වෙනුවෙන් අපේ අදහස් ප්‍රකාශ කරන අවස්ථාව අපට ලබා දීම ගැන ඔබතුමාට ස්තුති කරමින් මගේ වචන ස්වල්පය මම මේෙන් අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ගරු අමාත්‍යතුමනි, ඊළඟ ගරු නිමල් සිරිපාද සිල්වා මහත්තුමා,
ගරු කථානායකතුමනි, මහා භාරතය අපේ රටට ඉතාම සමීප රටක් වන අතරම අපේ රට හා සමග තිබෙන සහසම්බන්ධතාවය සතවර්ෂ ගණනාවකට ඇදී යනවා. මේ කාල පරාසය තුළ ගාන්ත කරුණාතිලක මැතිතුමා ප්‍රකාශ කර පරිදි ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, ශ්‍රී ලංකාවේ කලාශිල්ප, ඒ වගේම ශ්‍රී ලංකාවේ විවිධ කාර්යයන් සඳහා විශාල බලපෑමක් ඇතිකිරීමට මහා භාරතයට පුළුවන් වුණා. ඒ වගේම මහා භාරතය නූතන යුගයේ බිහි කරන ලද ශ්‍රේෂ්ඨතම යුග පුරුෂයා වන්නේ අද 150 වැනි ජන්ම සංවත්සරය මේ පාර්ලිමේන්තුව තුළ අපි සිහි කරන මහත්මා ගාන්ධි මැතිතුමා. එතුමා භාරතය තුල පමණක් නොව ඉන් ඔබට සමස්ත ලෝක ප්‍රජාව දක්වාම සිය මානව වර්ගයා කෙරෙහි ඇති ආදරය, ඒ වගේම ශක්තිය, අවිහිංසාවේ ශක්තිය ප්‍රදර්ශනය කරා පමණක් නෙවෙයි ක්‍රියාවෙන්ම පෙන්වා දුන්නු නායකයෙක්. බොහෝ විට බොහෝ දේශකයින් ඉන්නවා, කාරණා කියන අය ඉන්නවා. නමුත් ඔවුන්ගේ ක්‍රියාවන් තුළින් එම කරුණුවල සත්‍යතාවය හා ප්‍රායෝගිකතාවය පිළිබඳව අපට දැකගන්නට ලැබෙන්නේ නෑ. නමුත් මහත්මා ගාන්ධි මැතිතුමා විශ්වාස කරපු, ඒ වගේම ප්‍රචාරය කරපු, අනුගමනය කරපු අවිහිංසාව නැමැති අවිය තුළින් කොයිතරම් විශාල සමාජ පරිවර්තනයක් ඉන්දීය ජනතාව සඳහා පමණක් නොව සමස්ත ලෝකවාසී ජනතාව සඳහා ලබා දුන්නාද කියන එක අපට ඉතිහාසය ඉතාම හොඳින් පෙන්වා දීලා තිබෙනවා. බොහෝ විට අවි ආයුධවලින් බෝම්බවලින් යුද්ධ ටැංකිවලින් බිඳ දමන්නට නොහැකුණු බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය එතුමාගේ අවිහිංසාවාදී ව්‍යාපාරය තුළින් සලිත කරවල සොලවල එහි පදනම් පුපුරවල ඉන්දීය ජනතාවට පමණක් නෙවෙයි මහා භාරතයට පමණක් නෙවෙයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය පැතිරී ගිය අනිකුත් රටවල් වලටත් නිදහස ලබා ගැනීමට එතුමාගේ මේ අවිහිංසාවාදී ව්‍යාපාරය සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නා. ඒ වගේම එතුමා විශේෂයෙන්ම පෙන්වලා දුන්නා මේ අවිහිංසාවාදය කියලා කියන්නේ නිකම්ම නිකං බලයක් නැති දෙයක් නෙවෙයි. සමහර විට අවි ආයුධවලට වඩා ශක්තිමත් අවියක් බව එතුමා ප්‍රායෝගිකව පෙන්වලා දුන්නා. එතුමා අනුගමනය කරන ලද ක්‍රමෝපායන් බොහෝ විට අවිහිංසාවාදය මත පදනම්ව ලේ වැගිරීමකින් තොරව නමුත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වාදයේ ඒ පවුරු පදනම් බිඳ දමා නිදහස කරා යන ගමනට විශාල උත්තේජකයක් බවට පත් වුණා. ඒ නිසා එතුමා තුළ තිබුණු ඒ එතුමාගේ අවිහිංසාවාදය පිළිබඳ වූ දර්ශනය ගැන බලනකොට එතුමා සුවිශේෂී දර්ශනවාදියෙක්. ඒ වගේම දර්ශනවාදියෙක් මෙන්ම එතුමා සමහර විට දේශපාලඥයන්ටත් වඩා ඔබ්බට ගිය ප්‍රායෝගික දේශපාලඥයෙක් වුණා. මොකද එතුමාගේ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමේදී එතුමා ගමින් ගමට බිමින් බිමට යමින් ජනතාව සමග ගැටිලා ජනතාව ඒකරාශී කරලා සියලු බලමුළු එකතු කර ගැනීමට එතුමා ආකර්ෂණයක් කරගත්තේ එතුමාගේ අවංක කැපවීමයි. එතුමාට දේශපාලන න්‍යායපත්‍රයක් තිබුණේ නැහැ. He had no political agenda. එතුමාට තිබුණු එකම න්‍යායපත්‍රය භාරත මාතාවට නිදහස ලබා දීමේ වැඩපිළිවෙල පමණයි. ඒ නිසා එතුමා මා කල්පනා කරන්නේ ඉතාම සාර්ථක චින්තකයෙකු හැටියට සාර්ථක දේශපාලඥයෙකු හැටියට එකතකින් තමා බලාපොරොත්තු වෙන තමා ඉටු කිරීමට බලාපොරොත්තු වූ කාරණය නිසි ලෙස ඉටු කිරීමට අවිහිංසාවාදය පාවිච්චි කරගන්න පුළුවන් වුණා. ඒ වගේම ඉන්දීය සමාජය ඉතාම ව්‍යාකූල සමාජයක්. කුල ගෝත්‍රවලට බෙදිලා ජාති ආගම් කුල භාෂා ප්‍රාන්ත මේ විදිහට දැඩි විවිධත්වයක් හා සමතුලිත බවක් නොවූ සමාජයක් තුළ ඒ සියලු සමාජ බලවේගයන් ඒකරාශී කර ගැනීමට එතුමාට පුළුවන් වුණා. ඒක තමයි එතුමා තුළ තියෙන සුවිශේෂී දක්ෂතාවය. එවැනි සමාජයක් තුළ සියලු දෙනා ඒකරාශී කරගෙන නිදහස් සටන සඳහා උපයෝගී කරගන්නට පුළුවන් වුණා. ඒ වගේම එතුමා නිර්භයව ඒ වගේම එතුමාගේ මේ වැඩපිළිවෙල ඉන්දියාව පමණක් නෙවෙයි දකුණු අප්‍රිකාවේ නිදහස් සටනටත් එතුමා පණ දුන්නා. එතුමා ප්‍රායෝගිකවම පල්ලෙහැම මට්ටමට බැහැලා ඒ වැඩකටයුතු හා රාජකාරී ජනතාව වෙනුවෙන් ඉටු කරා. ඔහුගෙන් අපට ලබා ගන්නට තියෙන ආදර්ශයක් තියෙනවා. ඒ තමයි සුවදේශකත්වය. දේශීය කර්මාන්ත දේශීය ව්‍යවසාය මේ සියල්ල පදනම් කරගෙන තමයි ඉන්දීය අධිරාජ්‍යයේ වැටී තිබුණු තත්ත්වයෙන් ඒ වගේම පරගැති බවෙන් මුදවලා බටහිර දෙයා දිසා දෙහා හැම වෙලාවෙම බලන ඒ දෘෂ්ටි කෝණය වෙනස් කරලා බටහිර දිහා හෝ වෙන රටවල් දිහා බලනවට වැඩිය තමන්ගේ රට තුල තමන්ගේ තියෙන ශක්තිය තමන්ගේ ජාතික ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහා ශක්තිය ඒ රටේ ජනතාවට තිබෙන බව මහත්මා ගාන්ධි මැතිතුමා පෙන්වලා දුන්නා. ඒ පදනම් මත තමයි අද ඉන්දියාව ගත්තොත් අපි ආර්ථික වශයෙන් 108.5% වර්ධන වේගයක් ලබාගෙන දේශීය කර්මාන්ත අද විදේශීය කර්මාන්ත සමග තරඟ කරමින් රටට අවශ්‍ය ආහාර පාන ඒ රට තුළම උපදවා ගනිමින් ඒ වගේම විද්‍යාව හා තාක්ෂණය අතින් ආසියාවේ පළවෙනි තැනට පමණක් නෙවෙයි ලෝකයේ පළවෙනි තැනට පැමිණීමට තරම් විශාල දියුණුවක් අද ලබලා තියෙනවා. අද අපි ගත්තොත් සෑම අංශයකින්ම ඉන්දියාවේ තාක්ෂණය හා විද්‍යාව හා නව නිපැයුම් දියුණු වෙලා තියෙනවා. ඒක අපට ශක්තියක්, ඒක අපට සතුටක්. නමුත් මේ සියල්ලටම පාදක වුණේ මහත්මා ගාන්ධි මැතිතුමාගේ ඒ දර්ශනය වැඩපිළිවෙල හා එතුමා ලබා දුන්න ශක්තිය. ඒ නිසා එතුමාගේ 150 වෙනි ධම්ම දිනයේදී අපි එතුමා ඉන්දියාවට කරන ලද සේවාව පමණක් නෙවෙයි ඒ තුලින් සමස්ත ලෝකවාසී ජනතාවට ශ්‍රී ලංකාවට කරන ලද ඒ සේවාව අපි අගය කරන බවත් ඒ නිසා අගමැතිතුමා විසින් මේ ගරු සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාව ඉතාම කාලෝචිත යෝජනාවක් බවත් ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම
ස්තුතියි. දිනේෂ් ගුණවර්ධන මැතිතුමා.
කරු කතානායකතුමනි, ලොව මානව සංහතිය සැලවිය හැකි අලුත් ආශිර්වාදයක් හා ආස්වාදයක් ජනිත කළ හා දායාද කළ මොහන්දාස් කර්මශාල් ගාන්ධි නමින් එපෙද මහත්මා යන ගෞරවනීය ලෝපතල ගෞරවය ලබා ගැනීම සිද්ධ වුණේ එතුමා අනුගමනය කළ ඒ උත්තරීතර මිනිස් සමාජය ගොඩනැගීමේ ක්‍රියාමාර්ගයන් හේතු කොටගෙනයි. අද දිනේ මේ ජන්ම 150 වැනි සංවත්සරය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉදිරිපත්ව තිබෙන අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මෙම යෝජනාවට අපි එකතු වෙන්නේ ඒ උත්තුංග ගුණාංගවලින් පිරි ඉන්දියානු භාරතයේ අභිමානවත් පුරවැස්යා ලෙස අදත් සිහිපත් කළ හැකි වෙන ආකාරයට එතුමා දායාද කළ ක්‍රියාමාර්ගයයි. මිනිසකගේ ජීවිතය හමාර වුණාම මිනිසකගේ ජීවිතය තව කාලයක් හමාරුණාව අමතක වී යනවා. ලොව නායකයන් එසේ බොහොමයක් සිටිනෝ. නමුත් මුළු ලොවම යළි යළි අදත් සිහිපත් කරන මහත්ම ගාන්ධි මැතිතුමා එසේ සිහි කරන්නට ලෝකයේ දෙවැනිතම ජනගහනය ජීවත් වෙන රටක නායකයා බවට කටයුතු කිරීම පමණක් නොව ඔව ලොව ඔහුගේ දේශ සීමා හරහා නිදහස පතා මිනිස්කම පතා ඉල්ලා සිටි හඬට නායකත්වය දුන් නායකයා බවට පත් වූ නිසයි. මහත්මා ගාන්ධි මැතිතුමා උගතකු හැටියකට අනුගමනය කළ යුතු නීති සම්ප්‍රදායන් පිළිබඳ දැනුමක් ලබා ගනිමින් දුක්ඛිත මිනිසුන් අතරින් ඉන්දියාවේ නැගිට දකුණු අප්‍රිකාවේ මිලෙච්ච ප්‍රතිපත්තියක් අනුගමනය කර වර්ණභේදවාදී සුදු පාලනයට එරෙහිව බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ඇතිවෙච්චි කටුකත්වයට මූණ දුන්නු අත්දැකීම් ඔහුගේ ජීවිතේ යළිත්වරක් මනුස්ස ජීවිතයක් ඇති කළ හැකි මනුස්ස අයිතිවාසිකම් ජනිත කළ හැකි සමාජයන් ඇති කිරීමෙහි කර්තව්‍යයට නායකත්වය සපයන ක්‍රියාමාර්ගයේ ශක්තිය ඇති වුණා. ඉන්දියාවට පැමිණීමත් ඉන්දියාවේ ඉර නොබසිට අධිරාජ්‍ය ලෙස නම් කරන ලැබූ බ්‍රිතාන්‍ය මහා අධිරාජ්‍යයේ පාලන යාන්ත්‍රණය සැලවිය හැකි අයෝමය නායකයා බවට මහත්මා ගාන්ධි මැතිතුමා පැමිණියා. ප්‍රසිද්ධ කවුරුත් දන්නා දැන් සඳහන් කරන ලද ද සෝල්ට් මාර්ච් ද මෝස් පීස්ෆුල් අවිහිංසා එක්සම්පරරි කැරෙක්ටර් දැට් හි ගේව් චේන්ජ් නොට් ඔන්ලි ඉන්ඩියා චේන්ජ් ඊවන් ද බ්‍රිටිෂ් එම්පයර් ෆ්‍රීඩම් ස්ට්‍රගල්ස් අක්‍රොස් ද වර්ල්ඩ් ඉන්ක්ලූඩින් ආ කන්ට්‍රි ආනරබල් ස්පීකර්. අප රටත් එසේ වෙනස් කිරීමට පමණක් නොව අපේ වැනි රටවල් රාශියකට නිදහස උදාකරගත හැකි අයෝමය නායකත්වයට ඔහු දැවැන්ත බලපෑමක් කළා. ඉන්දියාව නිදහස් නොවන්නට ඉන්දියානු නිදහස් සටන ජය නොගන්නට ඉන්දියාව අරක්ගෙන සිට විදේශීය පාලනය ඉවත්කර යැවීමට කටයුතු නොකරන්නට විජිතවාදී යටත් විජිතවාදී ක්‍රූරකම තව දිගු කලක් ලොව ස්ථාපිත වනවා. එනිසා ඉන්දියාවේ අවිහිංසාවාදී මහා ව්‍යාපාරය ස්වරාජ්‍ය ඇතිකිරීමේ ව්‍යාපාරය මුළු භාරත දේශය හරහාම නව ප්‍රාණයකින් අවදිකොට මඟ පෙන්වන්නට පුළුවන් වීම අනගාරික ධර්මපාලතුමා 1922 සිංහල බෞද්ධයා පුවත්පතේ සඳහන් කරන්නේ A miracle worker who toils for the upliftment of 300 million Indian people is in action in India. ඒ කියන්නේ මිලියන 300කට අධික ඒ අවස්ථාවේදී ජනතාවකට නායකත්වය දෙන අවිහිංසාවාදී මහත්මා ගාන්ධි මැතිතුමාගේ ක්‍රියාමාර්ගය එම දේශය හරහා තව දේශයන් කරා ගමන් කර තිබුණු බවයි. ඒ පමණක් නොව අවිහිංසාවාදී ක්‍රියාදහමය සටන් බවට පත්කරේ ගරු කතානායකතුමනි මර්ධනය තර්ජනය අශිෂ්ඨකම හා අශීලාචාර ලෙස මිනිස් ජීවිත හමාර කරන යුද බලයත් සමගයි. අපි දන්නෝ ඉන්දියානු ඉතිහාසයේ මේ අවිහිංසාවාදී ජනාරගලවලට වෙඩි තබා මරාදාපු හැටි. ඒ සිදුවද මහත්මා ගාන්ධි නායකත්වය දුන් අවිහිංසාවාදී නිදහස් සටන නැවතුනේ නෑ. ඔහු අනුගමනය කළ ක්‍රියාමාර්ග නිසා අවසානයේදී බ්‍රිතාන්‍ය ආණ්ඩුවට මහත්මා ගාන්ධි කියන මේ අවිහිංසක නායකයාගේ සමග සාකච්ඡා කරන්න සිද්ධ වුණා. බ්‍රිතාන්‍යයට සිදුවුණුවේ සිදුවීමට හේතු සාධකයන් රාශියක් තිබුණද මේ නායකත්වයයි. ඔහු බ්‍රිතාන්‍ය ආර්ථිකයේ ශක්තිමත් බව මොම සුළුවෙන් අනුගමනය කළ ක්‍රියාමාර්ගයකින් ආර්ථිකය කඩාපට් කප්පල් කිරීමට පුළුවන් වුණා. එය බ්‍රිතාන්‍යයේ වයිට් හෝල් මැදිරියට දැනෙනකොට බ්‍රිතාන්‍ය ආණ්ඩුව කඩාවැටමින් තිබෙනවයි ඉන්දියාවේ චක්‍රේ ආරම්භ කළ කපු කැටීමේ ව්‍යාපාරය තුළින් මුළු බ්‍රිතාන්‍ය කර්මාන්ත ශේෂ්ත්‍රයම රෙදි කර්මාන්ත ශේෂ්ත්‍රයම අඩ පණවෙන බව බ්‍රිතාන්‍යයේ සකස් කරන ලද සැලසුම් සියල්ල කඩා වැටුණා. තේ අතින් ඉන්දියාව විවිධ ආගම්වලින් පිරුණු විවිධ කුලවේදයන්ගෙන් පිරුණු මහා භාරතයට ඒ සියල්ල හරහා නායකත්වය දීමට පුළුවන් වුණු මහත්ම ගාන්ධි මැතිතුමාගේ 150 වැනි ජන්ම සංවත්සරය ලොවට ඉතාම වැදගත් බව අදත් සිහිපත් කරන්නට පුළුවන් වන්නේ ඔහු ඉටු කළ ඒ මහා කාර්යභාරයයි. මම විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ එතුමා සමග නිදහස් සටනට දීර්ඝ කාලයක් ජයග්‍රාහී අවස්ථාවට පැමිණෙන්නට නායකත්වය දුන් ජවහර්ලාල් නේරු මැතිතුමා, ඒ වාගේම ජීනා මැතිතුමා, ඒ වාගේම නූතන ඉන්දියාවේ එක්සේ සත්කළ යෝධයා ලෙස සලකන වල්ලභාල් පටෙල් මැතිතුමාල වැනි යෝධයන් සමඟ ගොඩනඟපුේ ව්‍යාපාරය නිසා නොසෙල්වෙන ඉන්දියාවක් මහා සංස්කෘතියකට මහා ශිෂ්ටාචාරයකට ලොවට දායාද කරපු භාරත දේශය අද අභිමානවත් ජාතියක් බවට යළි විශෝසවා ලොව ප්‍රධානතම ජාතියක් බවට තම ජයග්‍රහණයන් එක් කරලා තිබෙනවා. අපි අවිහිංසාවාදය ජයග්‍රහණය බවට පරිවර්තනය කළ මහත්ම ගාන්ධි මැතිතුමා, ඒ වාගේම අහිංසාවාදය නිසා පසුකාලෙක ඇතිවෙච්චි අරගලයන් රාශියකින් ගොඩනැගුණු හරතාලය කියන වචනේ, හරතාලය කියන අරගලය භාරතය අපට ලොවට එක් කළ වචන සමුදායට එක් වුණා. බුදුරජාණන් වහන්සේගේ උපම් භූමිය ධර්මය සොයාගත්ත භූමියෙන් එලෙස ලොවට අවිහිංසාවාදී නායකයෙකු ලෙස නූතන ඉන්දියාවේ ඒ දැවන්ත ජයග්‍රහණයන් ගෙනෙන්න ඔහු එක් කළ නායකත්වයේ මහා මගට නිදහස පමණක් නොව ආදර්ශය, ආදර්ශය බොම චාම්, බොම සරල බලෙන් අභිමානවත් නොවුණු ආදර්ශය සියලු පාලකයන්ට එක් කරා නම් ඒ මහත්මා ගාන්ධි මැතිතුමාය කියන ටික අදත් අපට සීපත් කොට අනුගමනය කරන්නට පුළුවන් වෙනවා. ඒ වාගේම නිදහස් ජයග්‍රහණයෙන් පසු කිසිම ආකාරයක තනතුරක් බාල නොගැනීමෙන් නමුත් නූතන ඉන්දියාව ගොඩනැගීම සඳහා පෙන්වන ලද මාර්ගය හා උපදෙස නිසා ඉන්දියාවේ නිදහස් ඉන්දියාවේ නායකත්වයන්ට ඒ තත්ත්වය ගොඩනගන්නට පුළුවන් වුණා. පංචාත් රාජ්‍යයේ පදනම මහත්ම ගාන්ධි, ස්වයංපෝෂිත ඉන්දියාවක පදනම මහත්ම ගාන්ධි ආරම්භෙදම පෙන්නවා. අලුත් දියුණු ඉන්දියාවක් පිළිබඳ බලවත් කාර්මික යෝධයන් බිහි කරන්නට ඉන්දියාවේ තිබෙන හැකියාව මහත්ම ගාන්ධි ආශ්‍රයකොට ගොඩනගපු ක්‍රියාදහමේ තව උදාහරණ. ඒ නිසාද ඉන්දියාව එලෙස ගොඩනගා තිබෙනවා. මා හිතන්නේ මා උපුටනයක් කියවෙමින් ඒ උත්තරේතර මානව සංගතියට ගරුත්වය ගෙන මාත්ම ගාන්ධී මැතිතුමාව සීකරන්නේ He invested heavily in self-help and invented small is beautiful long before Shoemaker. එයයි සැබැහැවේ හා සතියේ සාධාරණත්වය අලුත් ලෝකයක් දකින්නට බලා සිටින සැම දෙනාට ඒ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී මානව දායාදයෙන් පිරුණු අභිමානවත් ලෝකයක් බිහිකරීමට හැකි බව මහත්මා ගාන්ධි ආරම්භ කළ ක්‍රියාමාර්ගයේ එලෙස අද ලොව ඉතිහාසයට එක් වී සිටිනු. ඒ වගේම තව අවස්ථාවක සේම එතුමා සඳහන් කරා You must not lose faith in humanity. Humanity is like an ocean. If a few drops of the ocean are dirty, the ocean does not become dirty. එවැනි ගැඹුරු උතුම් සදාරස්නික අදහස් වලින් පිරුණු එවන් නායකයෙකු වසර 150කට පසු අද සීපත් කරන අවස්ථාවේදී ඔවු නිසා ඉන්දියානු නිදහස ලැබුණා නිදහස් සටන ජයග්‍රහණය කරා තම දේශ සීමාවෙන් පිට රාජ්‍යයන් රාශියකට නිදහස දිනා ගැනීමේ ශක්තිය ඇති වුණා අලුත් සිතුම් පැතුම් වලින් පිරුණු ඉන්දියාවේ ශිෂ්ටාචාරය ඇති ගෞරවය හා ගැඹුරු වටිනාකම මිනිස් සමාජය අද භුක්ති විඳිනට පුළුවන්කමට ඉන්දියාව දියුණු නැ නිසා යලිත්වරක් මේ අවස්ථාවට එක්වමින් ඒ වගේම මම සඳහන් කරන්නට ඕනේ මහත්මා ගාන්ධි මැතිතුමා සමග අගමැතිතුමා සඳහන් කළ විදිහට ශ්‍රී ලංකාවේ නිදහස් සටනේ නායකයෙ රහසක් ඒ නිදහස් සටනට එකතු වුණා ඒට එකතු වුණු නායකයෙක්ගේ ශ්‍රී ලංකාවේ නායකයෙක්ගේ පුත්‍රයෙක් හැටියට ඒ නිසා හිරවත් කාපු ඉන්දියාවේ හිරවත් කාපු ෆිලිප් ගුණවර්ධනයන් ආචාර්ය එන් එම් පෙරේරා මැතිතුමා වැනි නායකයන් රහසක් වෙනුවෙන් යලිත්වරක් අපේ සදහා ගෞරවය මේ අවස්ථාවේදී ඒ උත්තුංග මිනිසාට හා නායකයාට පුද කරනු.
මෙම්බ මනුබල් පාලනීති ගම්බලම්
ගෞරුව සභානගවරගලේ මහත්මා ගාන්ධීන් 150වது பிறந்தநாளை நினைவு கூர்ந்து இன்று இந்த உரிய சபையில் முன்மற்கும் சபை ஒத்துழைப்பு வேலை பிறனையில் உரையாட்ட வாய்ப்பளிப்பதற்கு முதலில் நன்றி தெரிவிக்கின்றேன். மகாத்மா காந்தி இந்தியாவில் பிறந்திருக்கலாம், இந்தியா தேச விடுதலைக்காக போராடியவராக இருக்கலாம், ஆனால் அதற்காக அவர் கையாண்ட வழிமுறை அகிம்சை என்பது காரணமாக இன்று உலகம் முழுவதும் போற்றப்படும் ஒரு மகாத்மாவாக திகழ்கிறார். அவர் இவர் உலகை விட்டு மறைந்த போதும் உலகமெங்கும் அவர் புகழ் பேசப்படுகின்றது, அவரது கொள்கை பின்பற்றப்படுகின்றது. தனது அகிம்சை கொள்கையின் ஊடாக இந்தியா தேசம் விடுதலையை வெற்றி கொண்டது மட்டுமல்ல உலகமெங்கும் வாழும் மக்களின் மனிதர்களின் மனதை வெற்றி கொண்டவர். இதனால் உலகின் பல நாடுகளில் இருந்து அவருக்கு அழைப்பு வந்து உலகின் பல நாடுகளுக்கு அகிம்சையின் தூதுவராக பயணம் செய்தார். முதன் முதலாக 1927 இலங்கைக்கு விஜயம் செய்த மகாத்மா காந்தி இலங்கையின் பல பாகங்களுக்கு பயணம் செய்தார். மலையகத்தின் கண்டி, மாத்தளை, பதுலை, நுவரலியா போன்ற பகுதிகளுக்கு அவர் பயணித்த போது அங்கு வாழும் இந்தியா வம்சலியினர் மலையக தமிழ் மக்கள் மகத்தான அவர்களை பெரும் கௌரவத்தோடு வரவேற்றன. அதன் அடையாளங்களாக மாத்தளை நகரில் உள்ள நுவரலியா அண்மித்த நானுவேலியம் காந்தி மண்டபம் என நினைவு மண்டபங்கள் அமையப்பெற்றுள்ளது. மாத்தளையில் அமைந்துள்ள காந்தி மண்டபம் அண்மையில் இந்திய அரசாங்கத்தின் நிதியுடன் புனர்மைக்கப்பட்டது. நானுவாவில் அமைந்துள்ள மண்டபமும் அவ்வாறு புனர்மைக்கப்பட வேண்டிய தேவை உள்ளது என்பதை நினைவுபடுத்த விரும்புகின்றேன். இவ் மகாத்மா காந்தியின் புகழை நினைவு கூறும் சின்னங்களாகும். மகாத்மா காந்தியின் இலங்கை வருகையானது இலங்கை எங்கும் பறந்துபட்டு வாழ் இந்தியா வம்சாவளி மக்களுக்கு ஒரு அடையாளத்தை பெற்றுக் கொடுத்தது. மகாத்மா காந்தியின் மலையக வருகை என்பது அதுவரையான மலையக அரசியல் செயல்நிலையில் ஒரு மாற்றத்தை ஏற்படுத்தியது. எனினும் இந்தியாவுக்கும் இலங்கை வாழ் இந்தியா வம்சாவளி தமிழ் மலையக தமிழ் மக்களுக்கும் இடையில் உறவு பாலத்தை ஏற்படுத்தி பயணமாக அது அமைந்தது. அந்த உறவு பாலம் இன்றும் தொடர்ந்து கொண்டிருக்கின்றது. இந்திய அரசாங்கத்தின் நிதி உதவியுடன் அட்டன் டிக்கோயா மாவட்ட வைத்தியசாலை பெருமளவு நிதியில் புனரமைக்கப்பட்டு செய்யப்பட்டது. மக்கள் பாவனைக்கு கையளிக்கப்பட்டுள்ளது. அதனை மக்களுக்கு கையளிக்கும் நிகழ்வில் இந்திய பிரதமர் ஸ்ரீ நரேந்திர மோடி வருகை தந்து இருந்தமை குறிப்பிடத்தக்கது. அவர்களுக்கும் நாங்கள் மலையக தமிழ் மக்கள் ஒன்று சேர்ந்து பெரும் வரவேற்பை வழங்கியிருந்தோம். இந்தியாவுக்கும் இலங்கை இந்தியா வம்சாவளியினர் எமது மலையக தமிழ் மக்களுக்குமான உறவு நெருக்கத்தை அது காட்டியிருக்கின்றது. இந்திய அரசாங்கத்துக்கு நன்றி தெரிவிக்கும் வகையிலும் டிக்கோயா மாவட்ட வைத்தியசாலை இந்திய தேசபிதா மகாத்மா காந்தி வைத்தியசாலை என பெயரிடப்பட வேண்டும் என கௌரவ சுகாதார அமைச்சர் ராஜித சேரத்தை அவர்களிடம் நான் பிரேரணை முன்வைக்கின்றேன். காந்தியின் கொள்கைகளில் கவரப்பட்ட மலையக தமிழ் மக்கள் இன்றும் கூட அவர்களது வீடுகளில் மகாத்மா காந்தியின் உருவப்படத்தை தொங்கவிட்டிருப்பது அவதானிக்கலாம். அங்கே சில தோட்டங்களில் மகாத்மா காந்தியின் சிலை வைத்திருக்கிறார்கள். மகாத்மா காந்தியின் மீது அத்தகைய அன்பு கொண்ட மலையக தமிழ் மக்களுக்கு நாலாயிரம் வீடுகளை பெற்றுக் கொடுத்த இந்திய அரசாங்கம் முன்வந்தது. ரெண்டாயிரத்தி பன்னெண்டாம் ஆண்டு அந்த வீடமைப்பு கிடைக்கப்பட்ட போதும் அதனை நடைமுறைப்படுத்துவதில் பல சிக்கல்கள் இருந்த நிலையில் 2018 மலைநாட்டு புதிய கிராமங்கள் உட்கடைப்பு சமுதாய அபிவிருத்தி அமைச்சரை பொறுப்பேற்ற நான் அதனை நடைமுறைப்படுத்துவதோடு அந்த திட்டத்தின் அமைய பெற்ற முதலாவது இந்திய வீடமைப்பு திட்டம் புதிய கிராமங்கள் பூண்டுலையா டன்சின் தோட்டத்தில் அமைய பெற்ற போது அதற்கு மகாத்மா காந்திபுரம் என பெயரிட்டோம். மகாத்மா காந்திபுரம் திறப்பு விழாவின் போது இலங்கை பிரதமர் ரணில் விக்ரமசிங்கே அவர்களும் காணி அபிவிருத்தி அமைச்சர் காயந்த கருணாத்த, நீர்வளத்துறை அமைச்சர் ரவுப் ஹக்கீம், பெருந்தோட்ட கைத்தொழில் அமைச்சர் நவீன் திசநாயக் உள்ளிட்ட அரசியல் பிரமுகர்களும் இலங்கைக்கான இந்திய உயர்ஸ்தானிகர் தரஞ்சித் சிங் ஆகியோரும் நேரடியாக வருகை தந்ததோடு இந்திய பிரதமர் ஸ்ரீ நரேந்திர மோடி இன்றைய இணைய வழியாக இணைந்து உரையாற்றியிருந்தமை குறிப்பிடத்தக்கத அம்சமாகும். முன்னதாக நோவுட் விஜயத்தின் போது அவர் அளித்த வாக்குறுதியின்படி எமக்கு கிடைக்கப்பட்ட 16 வீடுகளுக்கான ஒப்பந்தத்திலும் இலங்கை அமைச்சர் என்ற வகையில் நானும் இந்திய அரசாங்கத்தின் பிரதிநிதியாக இந்தியா தூதுவரும் மகாத்மா காந்திபுரத்தில் கைசா திட்டமை வரலாற்று நிகழ்வாகவும் நினைக்கின்றேன். அது ஒரு பெரிய பாக்கியமாக நான் நினைக்கின்றேன். இந்திய தேசபிதா மகாத்மா காந்தியின் உலகத்துக்கு அகிம்சை போதித்தார். அதனால்தான் இன்று அவரது 150வது பிறந்த தினத்தை உலகமே நினைவு கூறுகிறது. அன்னாரது 150வது அகவையில் நினைவு கூறும் வகையில் இலங்கை வாழ் இந்தியா வம்சாவளியின் தமிழ் மலைய தமிழ் மக்கள் இந்திய அரசாங்கத்தின் தொடர்ச்சியாக வழங்கி வரும் உதவிகளுக்கு நன்றி செலுத்தும் வகையிலும் நுவர்லியா மாவட்டத்தின் டன்சின் தோட்டத்தில் அமைக்கப்பட்ட 404 வீடுகளை கொண்ட இந்தியா வீடமைப்பு திட்டத்துக்கு மகாத்மா காந்திபுரம் என பெயரிட்டோம் என்பதை இந்த உரிய சபையில் அறிவிப்பதில் பெரும் மகிழ்ச்சி அடைகின்றேன். மகாத்மா காந்தியின் வாழ்வில் காட்டிய அகிம்சை வழியில் எமது மக்களுக்கான அரசியல் சமூக செயற்பாட்டு பாதையில் தொடர்ச்சியாக பயணிக்க திருசங்கட்டம் கொள்வோம் என கூறி இந்த வாய்ப்பை நன்றி கூறி விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.